ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 සිට 4 දක්වා සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන 50 කෙටුම්පත දෙවිනිවර කියවීම ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති 50 යටතේ නියෝග අනුමත කිරීමට ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති 50 යටතේ නියෝග අනුමත කිරීමට ශ්‍රී ලංකා මහා බැංකු පනත යටතේ රීති අනුමත කිරීමට ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍ය සුනිල් කුමාරගමගේ
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂය අංක 1 2 3 සහ 4 පිළිවෙලින් සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමටත් ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Nishantha Jayavira, you have 11 minutes.
ගරු කථානායකතුමනි අද දින පාර්ලිමේන්තුවේ සම්මතයට ඉදිරිපත් කළා තියෙන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතට ප්‍රධාන සංශෝධන දෙකක් ඇතුළත් වෙනවා. පළවෙනි සංශෝධනය තමයි කවුරු හරි වාහනයක් ආනයනය කරනවා නම් වාහන ආනයන කරනෙකුට මෙතෙක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවුනේ ඒ ආනයනය ඒ වාහනේ ආනයනය කරන අවස්ථාවේදී නෙමෙයි ඒ ආනයනය කරපු වාහනය නැවත විකුණන අවස්ථාවේදී තමයි මේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවුනේ. නමුත් මේ සංශෝධනය අනුව යම් කෙනෙක් වාහනයක් ආනයනය කරනවා නම් ඒ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ආනයනය කරන ස්ථානය වෙනස් කරනවා. ඒ කියන්නේ විකුණන අවස්ථාවේදී නෙමෙයි මේක බද්ද තවදුරටත් අය කරන්නේ. ඒක ආනයනය කරන අවස්ථාවට මේ බද්ද පනවනවා. ඒක තමයි මේ යටතේ වෙන පළවෙනි සංශෝධනය. ඊට පස්සේ දෙවෙනි සංශෝධනයේ විදිහට ඉදිරිපත් වෙනවා මෙතෙක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වුණේ තමන්ගේ වාර්ෂික පිළිවැටුම මිලියන 60කට වැඩි පුද්ගලයෝ ව්‍යාපාරිකයෝ. නමුත් මේ සංශෝධනය යටතේදී ඒ සමාජ ආරක්ෂක බද්දට යටත් වෙන සීමාව මිලියන 36 දක්වා අඩු වෙනවා. ගරු කථානායකතුමනි ඇත්තටම අපේ මධ්‍යකාලීන ප්‍රතිපත්තිය වෙන්නේ අපි මේ මෙතෙක් බදු ගෙවන ජනතාව මත පැනවලා තියෙන බදු බර අඩු කරමින් රජයට වඩාත් වැඩි බදු ආදායමක් අය කර ගැනීම තමයි ඒක ඒ අපේ මධ්‍යකාලීන ප්‍රතිපත්තියට අපි ගමන් කරනකොට අපි ප්‍රධාන කරුණු හතරක් යටතේ තමයි මේකට ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ. එතකොට මේ ප්‍රධාන කරුණු හතර ගත්තොත් පළවෙනි ප්‍රධානම කාරණය තමයි මේ බදු පරිපාලනයට නවීන තාක්ෂණය හඳුන්වලා දෙනවා. ඒක පළවෙනි ප්‍රධාන කාරණය. එතකොට බදු පරිපාලනයට නවීන තාක්ෂණය හඳුන්වලා දෙන්න යන ගමනේදී අපි විශේෂයෙන්ම කරුණු දෙකක් යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පද්ධතිය මෙතෙක් කාලයක් ක්‍රියාත්මක කළේ විදේශීය සමාගමක් විසින් මේක ගොඩනැගුවේ. මේක ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ක සම්බන්ධ වෙලා මේක දේශීයව අපි ඒක නඩත්තු කටයුතු සංවර්ධන කටයුතු කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිද්ධ කරමින් පවතිනවා. ඊටත් අමතරව වැට් බදු සඳහා අපි අලුතෙන් ඉන්වොයිසින් සිස්ටම් එක විද්‍යුත් ඉන්වොයිසි පද්ධතියක් අනුල්ලා දෙන්න මේ වෙනකොටත් කටයුතු කරමින් පවතිනවා. අන්න ඒක ඒ ආකාරයෙන් තමයි අපි මේ බදු පරිපාලනයට නවීන තාක්ෂණය යොදා ගන්න කටයුතු කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි දෙවෙනි කාරණේ විදිහට බදු ක්‍රමය සරල කිරීම කියන දෙවෙනි කාරණේ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. මොකද මෙතෙක් පැවති ඔබලා විසින් ඉදිරිපත් කරපු බදු පනත්වල තිබුණේ ඉතාම සංකීර්ණ තැන් අපි අඳුනගෙන ඒ සංකීර්ණතා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිද්ධ කරමින් පවතිනවා. ඔබලාට ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි ඒ සංශෝධන මේ පාර්ලිමේන්තුවට ඉතාමත් මෑතදී ඉදිරිපත් වෙනවා. ඒ සංශෝධන ඇතුළේ ඉතාමත් කඩිනමින් ඉදිරිපත් කරලා මේ බදු ක්‍රමය සරල කර ගැනීම ඒ නීති සංශෝධනය සහ නවීන තාක්ෂණයේ කැන්දවීම තුළින් තමයි බදු ක්‍රමය සරල කරගන්න අපි උත්සාහ කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි කාරණය තමයි බදු පදනව පුළුල් කර ගැනීම සහ ඊටත් අමතරව බදු අනුකූලතාවය වැඩි කරගන්න එක. මෙන්න මේ සියලු කාරණා ඒ කරුණු හතර කැටි කරගෙන අපේ ප්‍රධානතම පරමාර්ථය තමයි මේ බදු ගෙවන ජනතාව මත මෙතෙක් පැනවිලා තියෙන බදු බර අඩු කරලා නමුත් මේක ඇතුළේදී රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම. හැබැයි අපි ඔබතුමන්ලා කොච්චර කිව්වත් අපි පැහැදිලිවම ඉලක්කම් වලින් පෙන්ලා තියෙනවා. පහුගිය වසරේදී අපි විශේෂයෙන්ම අපේ බදු ආදායම අහිමි වෙන පැත්තට සහ බදු ගෙවන ජනතාවට සහනයක් දෙන ආකාරයේ තීන්දු තීරණ කීපයක් අරගත්තා. ඒ ගත්ත තීන්දු තීරණ ගත්තොත් පුද්ගල ආදායම් බද්ද ට යම් නිදහසක් දීලා තියෙනවා. කිරි නිෂ්පාදන මත එකතු කළාගේ මත බද්දට නිදහස් කළා තියෙනවා. සහ විශේෂයෙන්ම පොලි මත රඳවා ගැනීම බද්ද එතෙක් පැවති ඒ බදු ප්‍රමාණය පැහැදිලිවම ඒක ඉවත් කළා තියෙනවා. මෙන්න මේ ඉවත් කිරීම ඇතුලේ රුපියල් බිලියන 75කට වැඩි බදු ආදායමක් අහිමි කර ගැනීම, අහිමි වෙන පැත්තට අපි ජනතාවට සහන දෙමින්, බදු ගෙවන ජනතාවට සහනි දෙමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීපු ලොකුම ඉලක්කය බිලියන 2401ක්. ඒක පළවෙනි වතාවට බිලියන 241කින් ඉක්මවා යන්න අපි සමත් වෙනවා. අපි මොකද යන්නේ සහන දෙමින් අපි පැහැදිලිවම ඉලක්කම් වලින් ඔප්පු කරලා තියෙනවා. ඒ ජනතාවට බදු සහන දෙන ගාම්ම බදු ආදායම වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට විශේෂයෙන්ම ඉවහල් වුණා මේ නව රජයේ පත්වීමත් එක්ක බදු ගෙවන ජනතාවගේ විශ්වාසය තහවුරු වුණා. නව රජයේ වැඩපිළිවෙල ගැන සහ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න හැකි වෙලා තියෙනවා. මෙන්න මේ කරුණු කාරණා ඇතුළේදී අපි ඔබතුමාලා කොතෙක් කිව්වත් පැහැදිලිවම අපි ඉලක්කම් වලින්ම මෙතෙක් කාලයක් කිසියෙකුට කරන්න බැරි වුණ දෙයක් අපි පැහැදිලිවම නව රජයේ විදිහට නිවැරදි ප්‍රතිපත්ති ඇතුළේ කරලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ සංශෝධන ඇතුළත් කිරීමෙන් අපි ඉදිරියේදී මේ බදු ක්‍රමය වඩාත් සරල කරගැනීම ඇතුළේදී බදු අනුකූලතාවය වැඩි දියුණු කරගන්නවා. ඒත් එක්කම බදු පදනම පුළුල් කරලා අපේ අවසාන අරමුණ වෙන්නේ මේ බදු ගෙවන ජනතාවට තියෙන බදු බර අඩු කරලා රාජ්‍ය ආදායම වැඩි කරගැනීම. ඒක තමයි පළවෙනි කාරණේ. ඒක
යට ඕඩර් ප්ලීස් ඩිප්‍යුටි ස්පීකර් විල් කම් ටු ද චෙයාර්.
නිශාන්ත ජයවීර, you may continue.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තටම අපි ඒ කියපු සංශෝධන ඇතුළේදී අපි රජයේ විදියට පැහැදිලිවම රාජ්‍ය ආදායම වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒත් ඒකට අදාළ පළවෙනි පියවරක් විදියට තමයි මේ සංශෝධනය එන්නේ. මේක අයවැය අපි 2026 අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනාවකට අනුව තමයි මේ සංශෝධනය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරලා තියෙන්නේ. මීට අමතරව දෙවෙනි සංශෝධනයේ විදිහට ඉදිරිපත් කළා තියෙනවා මහා බැංකු පනත යටතේ කරන නියෝගය, ඉදිරිපත් කරන නියෝගයක්. එතකොට ඒක පාර්ලිමේන්තුවේ සම්මතයට ඉදිරිපත් කළා තියෙනවා. අපි ඒ නියෝගය මොකද්ද කියලා බැලුවොත් මෙතෙක් කාලයක් අපි ඩොමෙස්ටික් ඩොලර් බොන්ඩ් දේශීය ඩොලර් බැඳුම් කර කියන එකට ආයෝජනය කරන්න පුළුවන්කම තිබුණේ කමර්ෂල් බැංක් වලට විතරයි. නමුත් මෙන්න මේ සංශෝධනය මගින් අපනයනකරුවෙක් තමන්ගේ අපනයනය කරලා ලැබෙන මුදල මේ රටට පේෂණය කරගෙන අවස්ථාවේදී ඒ මුදල් ප්‍රමාණයෙන් 10%ක ප්‍රමාණයකට උපරිමයකට යටත්ව මේ දේශීය ඩොලර් බැඳුම් කරවල ආයෝජනය කරන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේකෙන් විශේෂයෙන්ම අපේ රජයේ විදියට බලාපොරොත්තු වෙන්නේ ඒ අපනයනකරුවන්ගේ සියලුම අපනයන මුදල් ප්‍රමාණය මේ අපේ රටට මෙහෙ ආපසු ගෙන්වා ගැනීම. ඒක උත්තේජන, ඒකට කරන උත්තේජනයක් විදිහට තමයි ඔවුන්ට මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට ඒක තමයි මේ පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන දෙවැනි සංශෝධනය මහබැංකු පනත යටතේ සිදු කරන. ඊට පස්සේ තුන්වැනි කාරණය තමයි ක්‍රමෝපාය සංවර්ධන පනත. ක්‍රමෝපාය සංවර්ධන පනත, එතකොට BOI එක යටතේ මෙතෙක් පහුගිය වකවානු වල බදු නිදහස් දීලා තියෙන්නේ බදු ගෙවන්නන්ගේ මූණ බල්ලා. එතකොට හරි සිද්ධාන්තයක් තිබුණ නැහැ. එතකොට එක එක බදු ගෙවන්නට එක එක ආකාරයට ඇඩ්හොක් විදියට තමයි මේ බදු නිදහස් දීලා තියෙන්නේ. නමුත් මේ ක්‍රමෝපාය සංවර්ධන පනතෙන් ප්‍රධානම අරමුණක් තමයි රූල් බේස් ටැක්ස් එක්සෙම්ප්ෂන් පොලිසි එකක් ඉදිරිපත් කරන එක. එතකොට මේ ආයෝජකෙක් මෙහේ අපේ රටට එනවනම් ආයෝජකයා දන්නවා තමන්ගේන ආයෝජනය ලබා දෙන රැකියා ප්‍රමාණය, ඒ ශේෂ්ත්‍රයේම එන ආයෝජනය කරන ශේෂ්ත්‍රය අනුව තමන්ට කොච්චර කාලයකට බදු සහනයක් හම්බ වෙනවද, හම්බ වෙන සහන මොනවද කියලා ඉතාමත් පැහැදිලිව ආයෝජකයා දන්නවා. එතකොට ඒක ආයෝජකයාට හොඳ දිරියක් වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රමෝපාය සංවර්ධන පනතට ගේන සංශෝධන අපි සලකලා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම අපි කාණ්ඩ තුනකට බෙදනවා. යටිතල පහසුකම් සහ සේවා සංවර්ධනය වෙනුවෙන් යම් ආයෝජකයෙක් වෙනවනම්, දෙවෙනි කාණ්ඩය තමයි නිෂ්පාදන වෙනුවෙන් යම් ආයෝජකයෙක් වෙනවනම්, තුන්වෙනි කාරණය තමයි කෘෂිකර්මාන්තය දියුණු කාණ්ඩ යම් ආයෝජකයෙක් වෙනවනම්. එතකොට ඒ ආයෝජකයා ගේන ඩොලර් ප්‍රමාණය සහ ලබා දෙන රැකියා ප්‍රමාණය අනුව ඔහුට ලැබෙන බදු නිදහස් කාල සීමාව අවුරුදු 5 ඉඳලා අවුරුදු 10ක කාල සීමාවක් දක්වා ලබා දෙන්න මෙන්න මේ මෙන් මේ සංශෝධනය ඇතුළේ හැකියාව ලැබෙනවා ආයෝජන මණ්ඩලයට. එතකොට ඉතාමත් පැහැදිලිව යම් ආයෝජකයෙක් එනවා නම් තමන්ගේන ආයෝජනය සහ රැකියා අවස්ථා ලබා දෙන රැකියා උත්පාදනය කරන රැකියා ප්‍රමාණය පදනම් කරගෙන ඒ ඔවුන්ට බදු සහනයක් ලබා දීම තමයි මේකේ පරමාර්ථය. මේකේ ප්‍රධානම පරමාර්ථය ආයෝජනය වඩ වඩාත් කැඳවා ගැනීම. එතකොට මේ යටතේදී අන්නේ එහෙම එන ආයෝජකයෙකුට ඒ ආයෝජන ආරම්භ කරන්න කලින් තමන්ගේ යටිතල පහසුකම් ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක ඉම්ප්ලිමන්ටේෂන් පීරියඩ් එකේදී සිදු කරන කටයුතු.
Honorable Nishantha Jayawira, you have 2 more minutes.
බොහොම ඉස්සරහට යනවා. ආයෝජන වෙනුවෙන් තමන් ආනයනය කරන සියලුම භාණ්ඩ වෙනුවෙන් වාහන ඇර ආනයනය කරන සියලුම භාණ්ඩ වෙනුවෙන් ගෙවන රේගුබද්ද සෙස් එක පැල් එක සහ වැට් කියන එකතු කළාගේ මතබද්ද සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා මේ ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමන්ටේෂන් පීරියඩ් එක ඇතුලේ කරන සියලුම ආනයනය වෙනුවෙන්. හැබැයි මෙතෙන්දි විශේෂයෙන්ම කියන්න තියෙනවා ඔට්ටුහා සූදු බදු යටතේ කරන ආයෝජනයකට මේක අදාළ වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම රජයේ විදිහට අපි දැන් අපි අපේ මධ්‍ය කාලීන ප්‍රතිපත්තිය වෙන්නේ අපේ ආර්ථික වර්ධන වේගය 100%ක මට්ටමකට ගෙනහිල්ලා අපේ වඩාත් පුළුල් ආර්ථිකයක් දක්වා මේ රට අරන් යන එක. ඉතින් අන්නේ එතෙන්ට යන ගමනේදී මේ ආයෝජන වඩ වඩාත් කැඳවා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක්. මේ වෙනුවෙන් අපි ගත්ත එක ක්‍රියාමාර්ගයක් මේක. මීට කලින් අපි මේ පාර්ලිමේන්තුවේම සම්මත කළා පෝට් සිටි ඉකොනොමික් කොමිෂන් පනත. ඒ පනත යටතේත් ආයෝජකයින්ට යම් යම් බදු සහන දීලා මේ වගේ ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමන්ටේෂන් පීරියඩ් එකේදී ආනයන වෙනුවෙන් අදාළ සහන දීලා වඩ වඩාත් ආයෝජන පෝට් සිටිය වෙනුවෙන් කොළඹ වරාය නගරය වෙනුවෙන් ආයෝජන කැඳ ගන්න අවශ්‍ය ඒ කටයුතු වෙනුවෙන් අදාළ සහන අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මෙතන අපේ අවසාන පරමාර්ථය මේ රට ආර්ථිකය වැඩි දියුණු කරන්න ප්‍රධානම කාරණයක් තමයි මේ ආයෝජන වඩ වඩාත් කැඳවා ගැනීම. අපි දැන් පහුගිය 2025 වුරුද්ද ගත්තොත් අපි මේ රජයේ විදිහට සමත් වෙනවා ඩොලර් බිලියන එහෙම නැත්නම් බිලියන 1කට වැඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් මිලියන 1057ක ප්‍රමාණයක ආයෝජන කැඳ ගන්න. ඉතින් පහුගිය වසර 3ක 4ක කාලය ගත්තාම ඒක වැඩිම ආයෝජන ප්‍රමාණය වෙනවා. මේ අපි 2026 වසරට අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 2කට වැඩි ආයෝජන ප්‍රමාණයක් කැඳ ගන්න. ඉතින් මෙන්න මේවට අදාළ ප්‍රතිපාදන අපි නීතිමය ප්‍රතිපාදන විධිමත් විදියට ඉදිරිපත් කිරීම තමයි මේ අනපනත් ඉදිරිපත් කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ.
Honorable Deputy Minister, your time is up.
මෙන්න මේ කරුණු කාරණා ඇතුළේදී අපේ අවසාන බලාපොරොත්තුව මේ රටේ ආර්ථික වර්ධන වේගය වඩාත් පුළුල් වඩාත් වැඩි අගයකට ගෙනහිල්ලා ආර්ථිකය වඩාත් පුළුල් මට්ටමකට ගෙනහිල්ලා මේ රට ඉතාමත් ආර්ථිකයේ එන ප්‍රතිලාභ මේ ජනතාව වෙත ලබා දීම තමයි අපේ අවසාන බලාපොරොත්තුව කියලා ප්‍රකාශ කරමින් මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා.